පාර්ලිමේන්තු ප්‍රමිති පිළිබඳ යෝජිත පනත් කෙටුම් පත පිළිබඳව රූපමා ප්‍රමාධිකරණ විනිශ්චකාරුන්ට සහ විනිශ්චකාරුන්ට වෙනත් රටවල නිවාසික විනිශ්චකාරුන් වශයෙන් සේවය කිරීම සඳහා අනුමැතිය ලබා දීම යන කරුණු පිළිබඳව පක්ෂ නායකයන්ගේ අදහස් ලබා ගැනීම සඳහා වන විශේෂ රැසීමක් මාගේ ප්‍රධානත්වයෙන් ගරු අග්‍රාමාත්‍ය සහ අධිකරණ බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපති සංකරණ අමාත්‍යමාගේ සහභාගිත්වයෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ හා ඔවුන්ගේ නියෝජිතයන් සහ පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ සමාජිකයන් සමග 20-23 නොවැම්බර් 23 බ්‍රහස්පතින්දා නම් අද දින පූර්ව භාග 11ට කාරක සභා අංක 2 පැවැත්වීමට නියමිත බැවින් ඊට පැමිණ සහභාගී වන මිනිස් ඒ සඳහා ආරාධනා කර තිබෙන සියලු දෙනා වෙත මෙයින් අනුන් දීමට කැමැත්තෙමි. ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2022 වර්ෂය සඳහා ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
මුදල් රාජ්‍ය අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2012, 2013, 2014, 2015, 2016 සහ 2017 වර්ෂ සඳහා සීමා සහිත ඇල්කඩුව වැවිලි සමාගමේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා භාණ්ඩ හා සේවා අපනයන ඉහළ නැංවීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
කාර්ක සභා වාර්තා පිළිගැන්වීම මහජන ආරක්ෂක කටයුතු අමාත්‍යාංශ තිරන් නලස්මැතිතුමා.
මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ක සභාව වෙත යොමු කරන ලද ආගමික හා විගාමික පනතේ 23 වගන්තිය සමග කියවිය යුතු 52 වගන්තිය යටතේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් 20-23 නොවැම්බර් 7 වන දින සාදන ලද නියෝග සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වාර්තා 3ක් තියෙනවා. මහින්දානන්ද අරුත්ගමගේ
සුදත්
මන්දුල මන්ත්‍රීතුමා.
ගරු කථානායකතුමනි, ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ අධීක්ෂණ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලද 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව, 2022 වර්ෂය සඳහා නීති කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව, 2022 වර්ෂය සඳහා කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව, ඒ වගේම 2022 වර්ෂය සඳහා තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව, ඒ වගේම 2022 වර්ෂය සඳහා කොම්ප්ලෝටර් ජෙනරාල් කාර්යාලයේ කාර්යසාධන වාර්තාව, 2022 වර්ෂය සඳහා වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, 2022 වර්ෂය සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව සහ 2022 වර්ෂය සඳහා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. තවද ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලද 2022 වර්ෂය සඳහා මුදල් ආර්ථික ස්ථායීකරණය සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාවද, 2022 වර්ෂය සඳහා සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාවද, 2022 වර්ෂය සඳහා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාවද, 2022 වර්ෂය සඳහා ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාවද, 2021 වර්ෂය සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වාර්ෂික වාර්තාවද, 2022 වර්ෂය සඳහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාවද, 2022 වර්ෂය සඳහා ආයෝජන මණ්ඩලයේ වාර්ෂික වාර්තාවද සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලද 2022 වර්ෂය සඳහා රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාවද, 2022 වර්ෂය සඳහා ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාවද, 2022 වර්ෂය සඳහා ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාවද, 2020 වර්ෂය සඳහා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාවද, 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාවද, 2021 වර්ෂය සඳහා දේශීය ණය සහ සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව සහ දෙදස් විසිතක වර්සය සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යන්සේ කාර්යසාධන වාර්තාවද සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තා මම ඉදිරිපත් කරමි.
බොහොම ස්තුතියි. අධ්‍යාපන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව වීරාද ක්‍රිෂ්ණ මෙත්.
Honorable Speaker, I present the report of the Sectorial Oversight Committee on Education. Annual report of the University of Ruhuna for the year 2021. Annual report of the accounts of the Wayamba University of Sri Lanka for the year 2021. Annual report of the University of Colombo School of Computing for the year 2021. Annual report of the National Library and Documentation Service Board of the year 2019. Annual report of the Postgraduate Institute of Archaeology of University of Kalania for the year 2021. Annual report of the Ceylon German Technical Training Institute for the year 2021. Annual performance report of the Department of Technical Education and Training for the year 2022. Annual report of the State Printing Corporation for the year 2019, and annual report of the National Institute of Labour Studies for the year 2021, which were referred to the committee. මම මේ වෙලාව අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අද ඔබතුමාගේ වශයෙන් ඉදිරිපත් කරන්න යන education reform ගැන ඉතාම සතුටු වෙනවා. අද පෙරවරු 10ට අපේ කමිටිය රැස් වෙනවා. ඔබතුමාටත් වෙලාව තියෙනවා නම් ඒ කමිටිය රැස් වීමට සහභාගී වෙන්න කියලා අපි ආරාධනා කරනවා.
මහජන වෙත්සම් පිළිගැනීම් බුද්ධිගපත් ඉරමෙතුම. ඔව් අධ්‍යාපන මෙතුම.
ගරු කථානායකතුමනි, මම ස්තුතිවන්ත වෙනවා රාධාකෘෂ්ණන් මන්ත්‍රීතුමා සහ ආංශික අධීක්ෂණ කාර්යාලය සභාපතිතුමාට. මම හිතන්නේ ඔබතුමන්ලට එක දවසකින් ඕක සාකච්ඡා කරන්න වෙලා මදි වේවි. ඊළඟ දවසක් මට කලින් කිව්වොත් වැඩිදුර පැහැදිලි කිරීමකට මට ආරාධනා කළොත් එන්න පුළුවන්.
පෙත්සම් පිළිගැනීම් බුද්ධික පතිරණ මැතිතුමා, පෙත්සම් දෙකයි ඇබ්සන්ට්. වාචික පිළිතුරු අපේක්ෂා කරන පසල කෝකිලා ගුණවර්ධන මැතිණිය ඇබ්සන්ට්. සාධිකා වික්‍රමසිංහ මැතිණිය.
ගරු කථානායකතුමනි, ප්‍රශ්න අහන්න.
නාගරික සංවිධානය
ගරු කථානායකතුමනි, ප්‍රශ්නය අයන්න. ස්ථීර නොමැති නිවාස පවුල් සංඛ්‍යාව 789,242, තාවකාලික සෙවිලි භාවිතා කර ඇති නිවාස සංඛ්‍යාව 486,426, එම නිවාසවල බහුල වශයෙන් පවතින ප්‍රදේශයන් වන්නේ පුත්තලම, මඩකලපුව, යාපනය, කුරුණෑගල, නුවරඑළිය, රත්නපුරය, මහනුවර හා බදුල්ල. ස්ථීර නිවාස සඳහා ඉදිරියේදී ස්ථීර සෙවිලි ලබා දීමට කටයුතු කරන්නේද ප්‍රශ්නය. ස්ථීර සෙවිලි ලබා දීම වැඩසටහන දැනට ක්‍රියාත්මක නොවේ. එසේ නොවන්නේ නම් අදාළ නොවේ. ආයන්න නොවසෙන්නේ මන්ද ප්‍රතිපාදන වෙන්වීමක් සිදු නොවේ.
අර අමාත්‍යතුමනි, මේ වෙනකොට ස්ථීර නිවාස නොමැති විශාල පවුල් සංඛ්‍යාවක් ඉන්නවා. මේ පවුල් සංඛ්‍යාව කොපමණද කියන එක හඳුනාගෙන තිබෙනවාද?
ගරු කථානායකතුමනි, මේ තාවකාලික සෙවිලි භාවිත කර ඇති නිවාස සංඛ්‍යාව 486,426ක්. මේකට සංඛ්‍යා ලේඛනත් එක්ක ගත්තොත් එහෙම ගරු කථානායකතුමනි, තාවකාලික නිවාස තියෙනවා 278,192ක්. පොල්ලතු සෙවිලි කළ නිවාස ප්‍රමාණය තියෙනවා 44,419ක්. ඉඩමක් හෝ නිවසක් නොමැති ප්‍රමාණ තියෙනවා 216,197ක්. ඉඩමක් ඇතත් නිවසක් නොමැති ප්‍රමාණය තියෙනවා 166,841ක්. කුලී නිවාස නිවසියන් සංඛ්‍යාව 83,593ක් වෙනවා. මේ සම්පූර්ණ එකතු වුණාම 789,242ක් වෙනවා කථානායකතුමනි ප්‍රමාණය.
ගරු කථානායකතුමනි, මේ ප්‍රශ්නයට අදාළ නොවුනොත් මට විශේෂ දෙයක් මතක් කරන්න ඕනේ. මොකද මේ වෙනකොට රට පුරාම අති දුෂ්කරතාවයකට පත් වෙලා තියෙනවා වර්ෂාව හේතුවෙන්. හැබැයි මේ වෙනකොට අවුරුදු 30කට පසුව කෑගල්ල නගරය පැය හතකට අටකට සියලු අක්‍රිය කරන්න තරම් මේ වර්ෂාව අකාරුණික වුණා. ඉතින් මේක ජලය බැස යාමේ ගැටලු සහ අනවශ්‍ය ඉදිකිරීම් තුළ මේ ප්‍රශ්නය පැන නැගීවලා කියලා එක හඳුනාගෙන තියෙනවා මේ වෙනකොට අපි සියලු දෙනා සම්බන්ධ කරමින් කතා කිරීම තුළ. ඉතින් නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ හරහා හෝ මේ වෙනකොට කඩවත නුවර මාර්ගය හදමින් තියෙනවා. ඒ මාර්ගය තුළ කෑගල්ල නගරයේ ප්‍රධාන වතුර ගලා යෑමේ මාර්ගය අවහිර වියලා තියෙන ඉතින් ඒ නිසා මේ ව්‍යාපෘතියට මේ මාර්ගය යන ප්‍රධාන ව්‍යාපෘතියට මේ වතුර ගලා යන ඇල මාර්ගය සංස්කරණය කරන්න පුළුවන්. කලින් ඇතුළත් වෙලා තිබ්බා. මේ වෙනකොට ඒක ඉවත් කරලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන් මම මාර්ග සංවර්ධන අමාත්‍යතුමාට මේ කරුණ මතක් කරන්න ඕනේ. මේ ජලය ගලා යෑමේ මාර්ගය නිසියාකාරයෙන් නඩත්තු කරලා දුන්නොත් මේ කෑගල්ල නගරේ මේ වෙච්ච ගං වතුර ගැලීමේ සිද්ධිය අවම කරගන්න පුළුවන් කියන එක මේ වෙනකොට ඉංජිනේරු මහතුරු හඳුනාගෙන තියෙනවා. ඒ නිසා මේ වෙනුවෙන් විශේෂයෙන් ක්‍රියාත්මක වෙලා අවධානය යොමු කරන්න කියන දේ විශේෂයෙන් මතක් කරන්න. මොකද මේ ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාවට දැඩි අලහබාණියක් වගේම පාසල් දරුවෝ පවා දැඩි අපහසුතාවයකට පත් වුණා. ඒ නිසා මේ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන කඩිනමින් ක්‍රියාත්මක වෙන්න කියන එක මතක් කරන්න ඕනේ.
අර කතානායකතුමනි මන්ත්‍රීතුමේගේ අතුරු ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් අපි නිවාස සංවර්ධන අධිකාරියත් එක්ක නාගරික සංවර්ධන අධිකාරියත් සම්බන්ධයෙන් මේ ව්‍යාපෘතිය දැන ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘතියක්. ඒ සම්බන්ධයෙන් සොයලපල්ල අවශ්‍ය කටයුතු මේව දැනුවත් කරන්න. ඒ වගේම මාර්ග අමාත්‍යාංශයට මේ ව්‍යාපෘතිය එකට සිද්ධ වෙනවා නම් ඒව දැනුවත් කරන්න කටයුතු කරන්න කියන මතක් කරන්න.
බොහොම ස්තුතියි සංජීව ඉදිරිමාන්න මහත්මයා.
මම අහනවා ගරු කතානායකතුමා.
ගරු කතානායකතුමනි, සංජීව දීමාන මන්තුමාගේ ප්‍රශ්නට පිළිතුර අංක මාපා 20.474 ඇලයිරක් 216.27 හා 20.23.4 වෙනි දිනති අමාත්‍ය මණ්ඩල තීරණය මගින් ලබා දී ඇති අනුමැතියට අනුව 20.20.12.31 දින රාජ්‍ය පරිපාලන චක්‍රලේඛනයේ 0.3 ඇලයිරක් 20.20 නිකුත් කර ඇත. ඒ අනුව 20.20.12.31 දින රාජ්‍ය පරිපාලන චක්‍රලේඛනයේ 0.3 ඇලයිරක් 20.20 මගින් නිලධාරීන්ගේ මුල්පත් වීමේ සිට වැන්දඹු වැන්දඹු පුර සහ අනත්දරු දායක මුදල් අය කිරීම පිළිබඳව විස්තර පෞද්ගලික ලිපිගනුවට අතුලත් කිරීම අනිවාර්ය කර තිබේ. මේට අදාළ පෞද්ගලික ලිපිගනුව යාවත් කාලන කිරීම සඳහා වසර දෙකක සහන කාලයක් මෙමගින් ලබා දී තිබේ. ආ දෙක පිළි නොගනිමි පෙර සේවා ස්ථානයේ වැන්දපු වැන්දපු පුරුෂ අනත්දරු විශ්‍රාම වැටුප සඳහා දායක මුදල් ගෙවීම පිළිබඳව තොරතුරු සොයා ගැනීමට අපහසු වී ඇති බව වාර්තා වී ඇතත් මේ හේතුව මත විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප හිමිකම අහිමි වී ඇති බව වාර්තා වී නොමැත. අත්තුන පිළිගනිමි මෙම අපහසුතාවයේ සැලකිල්ලට ගෙන සරල ක්‍රමවේදයක් යෝජනා කරන ලෙස අමාත්‍ය මණ්ඩලයේ තීරණය කර තීරණයක් ලබා දී ඇත. දෙවැනි ප්‍රශ්නය 1980 පසු සියලුම කාන්තා පිරිමි රජයේ සේවකේ වැඳපු අනුත්තර විශ්‍රාම වැටුප යෝජනා ක්‍රමයට දායක විය යුතු බැවින් එම සේවයෙන් මුල් වැටුපේ සිට දායක මුදල් අය කරනු ලබන හේයින් ආයකෙහි පරිදි නැවත සහතික කිරීම අවශ්‍ය වන්නේද යන්නේ පහත පරිදි ඉදිරිපත් කරමි. වැන්දඹු වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් පිළිවෙලින් 18.98 අංක 1 හා 19.83 අංක 24 ධනර 50 ප්‍රකාරව මේ වන විට සෑම රජයේ නිලධාරියෙකු දායක මුදල් ගෙවිය යුතුය. විශේෂයෙන්ම 1983 පෙර සේවයට බැඳී මෙම දායක මුදල් ක්‍රමයට පසුව මනාප පළ කරන ලද කාන්තා නිලධාරීන්ගෙන් දායක මුදල් නිසි පරිදි අයවීම විධිම සිදු වී නොමැති බැවින් මෙවැනි සහතික කිරීම අවශ්‍ය වී ඇති බව නිරීක්ෂණය වී ඇත. නමුත් 1983 වර්ෂයේ වයස අවුරුදු 18 සම්පූර්ණ වී රාජ්‍ය සේවයට එක් වූ කාන්තා නිලධාරීන්ගෙන් වුවද වයස මේ වන විට අනිවාර්ය විශ්‍රාම ගැනීම වයසට ආසන්නව තිවීමක් පැන්දපු අනත්දරු දායක මුදල් නිලධාරීන්ගේ වැටුපෙන් අයවන අවස්ථාවේදී ඒ හිමලිධාරීගේ වැටුම් පොත මගින් සනාථ වන බැවින්ද ඒ පරිගණක ක්‍රියාවලියක් හරහා සිදුවන බැවින්ද අදාළ ආයතන ප්‍රධානීන් විසින් දායක මුදල් අය කර ගැනීම සිදු කළ යුතු බැවින් අමාත්‍ය මණ්ඩලයේ විසින් රාජ්‍ය නිලධාරීන්ට සහනදායී ක්‍රමයක් ඇති කරන ලෙස යෝජනා කර ඇති බැවින්ද රාජ්‍ය නිලධාරීන්ට මෙම සම්බන්ධව මතු වී ඇති අපහසුතාවයන් සැලකිල්ලට ගෙන අදාළ වැන්දඹු පුරුෂ අනත්දරු දායක මුදල් අයවීම පිළිබඳව තොරතුරු 2020 වර්ෂයේ සිට ඉදිරියට පෞද්ගලික ලිපිගොනුව තුළ ඇතුළත් කිරීමට යෝජනා කරමින් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන 0.3/2020 සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ සංශෝධනයක් ඉදිරිපත් කර ඇත. නොවේසේ නම් මන්ද අදාළ නොවේ.
මම බොහොම කෙටි වෙලාවක් ගන්නේ. ගරු ඇමතුමනි, මම ගිහිල්ලා තියෙනවා මලගෙවල් වල විශ්‍රාමිකයෝ ඒ විශ්‍රාමිකයා මිය යනකම් පෙන්ෂන් එක ලැබිලා නැහැ. මගේ ප්‍රශ්නේ ඉතාම කෙටියෙන්, රාජ්‍ය සේවකයෙක් විදියට මම යම් ආයතනයක රස්සාව කරලා මට 25 වෙනිදා පඩි ලැබෙනවා නම්, මම මේ මාසේ පෙන්ෂන් යනවා නම් ඊළඟ මාසේ 25 වෙනිදා මගේ පඩි දිනේට පෙන්ෂන් එක ගන්න ක්‍රමයක් හදන්න තව අවුරුදු කීයක් ඇයිද මේ රටේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට? ඉන්දියාව අඟහරු ලෝකෙට ගියාට පස්සේවත් බැයිද අපිට රාජ්‍ය සේවකයාට පෙන්ෂන් ගිය මාසෙට පස්සේ? මොකක්ද මේකට තියෙන දුෂ්කරතාවේ? තව මිනිහෙක් ගෙදර ගිහිල්ලා පෙන්ෂන් ගියාට පස්සේ ආණ්ඩුවෙන් වැටුපක් ලබන එකට තියෙන සමහරුගේ අකමැත්තද? ඔබ තේරුම් ගත්ත හේතුව මොකක්ද එමතුමා මේකේ?
ගරු සංජීවී දිනමාන්න මන්තුමත් එක්ක ගරු කතානායකතුමනි, කොටසක් නෙමෙයි සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා මේ කාරණාව පිළිබඳව. එනිසා මේ කාරණාව පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමාගේ අවධානයත් යොමු වෙලා තියෙනවා. අදාළ දෙපාර්තමේන්තු නිලධාරීන් එක්ක විටින් විට සාකච්ඡා කරලා තියෙනවා. අපේ යෝජනාව, අපේ අදහස, අපේ අරමුණ ක්‍රියාත්මක විය යුතු කාරණාවත් මේකමයි. එනිසා රජයේ මේ ගෙන්දගම් පොළොව සස්ත්‍රික් කරන්න දැවැන්ත වෙහෙසක් මහන්සියක් ගන්න අවංක රාජ්‍ය නිලධාරීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ නිලධාරීන් රජයේ සේවයෙන් පසු විශ්‍රාම ගියාට පස්සේ නොබෝ දිනකින් ඔවුන්ට විශ්‍රාම වැටුප් අදාළ හිමිවන ක්‍රමවේදයන් නිර්මාණය කළ යුතුයි කියන එකගතාවය අපේ අමාත්‍යංශය තුළ තියෙනවා. පසුගිය වර්ෂ 2-3 තුළ නම් ගරු කතානායකතුමනි ඔබතුමත් දන්නවා එකඟ වෙයි, විවිධ හේතුන් මත, ආයෙ වගේම රාජ්‍යයේ රජයන් වලගත්තු ප්‍රතිපත්ති මත, වයස අවුරුදු 60-65 වීම මත යම් යම් විශ්‍රාම ගැනීමේදී ලිපිගොනු වල ගැටලුකාරී තත්ත්වයන් මතුණා. ආර්ථිකමය වශයෙන්ුත් සමහර අවස්ථාවල යම් යම් දීමනා ගෙවීමේදී මුල්්‍යමය ප්‍රශ්න මතුණා. නමුත් මේ ක්‍රමවේදයේ කඩිනමින් වෙනස් කරලා සංජීවීදිනමාන මන්තුමාගේ ප්‍රශ්නෙට එකඟ වෙමින් පිළිතුරු ලබා දෙනවා. අපි අමාත්‍යංශයට මේ පිළිබඳව දැඩිව අවධාරණය යොමු කරනවා.
ගරු ඇමතුමනි, ඒකෙම ඊළඟ කොටස, මේ රස්සාව මේ රාජකාරිය හරියට නොකරන නිලධාරීන් සමග, විශේෂයෙන් ලංකාවේ මේකේ වැඩිම පීඩාවකට ලක් වෙනවා ගුරු භවතුන්. මේ කලාප කාර්යාල මේ ප්‍රශ්නේ බරපතලයි තමන්ගේ විශ්‍රාමිකයාගේ තොරතුරු දෙපාර්තමේන්තුව වෙත යැවීම සම්බන්ධව මේ රාජකාරියට නිශ්චිත නිලධාරියෙක් පත් කරලා ඒ අය ලවා මේ රාජකාරිය හරියට කරවගන්න බැරිද? ඒ නොකරන කෙනෙක් ඉන්නවා නම් කිසියම් දණ්ඩණයකට යටත් කරලා හරි ඇමතුමා මේ ප්‍රශ්නය රටේ අගමැතිතුමා විශේෂභාර කැබිනට් ඇමතිකම දරන මේ වෙලාවේ මං හිතනවා මේක පහසුයි කරගන්න කරුණා කරලා ඉතාම කාරුණිකව සහ දැඩිව ඉල්ලීමක් කරනවා මේක වෙනුවෙන් යමක් කරන්න ඉතාම ඉක්මනින්.
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ මේ පිළිබඳව අවධානය යොමු වීම ඉතාමත් වැදගත්. අවස්ථා කීපයකදී මේ පිළිබඳව ප්‍රශ්න අහලා තිබුණා ආණ්ඩු පක්ෂ මෙන්ම විපක්ෂයෙන්. එනිසා පාර්ලිමේන්තුවක් විදිහට මේ පිළිබඳව අවධානය යොමු කරන්නට ඕන. අර අග්‍රාමාත්‍යතුමත් මේ පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා. විශේෂයෙන්ම සමහර තැන්වල තියෙන ගරු කතානායකතුමනි පුද්ගලික ප්‍රශ්න, සමහර තැන්වල තියෙන නිලධාරීන්ගේ ප්‍රශ්න. මේ ක්‍රමවේදයක් රටේ තියෙනවා ඉතාමත් පැහැදිලිව. ක්‍රමවේදයේ ක්‍රියාත්මක කරන්නේ ඒ ආයතන ප්‍රධානීන්, ඒ ස්ථාන ප්‍රධානීන්. එනිසා මේක රටේ ඉන්න සියලු රාජ්‍ය නිලධාරීන් දැනගන්න උනත් හැමෝම විශ්‍රාම යනවා කියලා. එනිසා විශ්‍රාම දෙපාර්තමේන්තුවත් මැදිහත් වෙලා විධිමත් වැඩපිළිවෙළක් නිර්මාණය කිරීම කාලෝචිත අවස්ථාවක්. මොකද අපහසුතාවයට ලක් වෙනවා ඇත්තටම විශ්‍රාම ගියාට පස්සේ උන්ට ඒ විශ්‍රාමයේ කියාට හිමි දීමනාව නැත්තම් විශ්‍රාම වැටුප නොලැබීම. එනිසා සංජීවීදිනමාන මන්තුමා කියනා වගේ මගේ නම් අදහස සහ අපේ අමාත්‍යංශයට අලුතෙන් නිලධාරියෙක් පත් කරන්න ඕනේ නෑ ගරු කතානායකතුමනි. ඉන්න නිලධාරි සහ ආයතන ප්‍රධානීන් මේක හරියට කරනවා නම්
මේ ක්‍රමවේදයේ තියෙනවා පුද්ගලික ප්‍රශ්නයක් තියෙන එක එක පුද්ගලයාගේ ආකල්ප මේ ප්‍රශ්නයක් තියෙන. ඒ ක්‍රමවේදයට අනුගත වෙලා හැමෝම මේ ලිපිගොනුව සහ අදාළ තොරතුරු ටික නියමිත කාලෙ නියමිත කාල රාමුවක් තුලදී අදාළ ස්ථානට ඇවිල්ලා පෙන්ෂන් දෙපාර්තමේන්තුවට එවනවා නම් මේ කාරණාවදී ගැටලුවක් මතුවෙන්න උවමනාවක් නැහැ. දැන් උදාහරණයක් විදිහට මට හම් වෙනවා ගිය සතියේ අමාත්‍යංශයට ඇවිල්ලා සංජයමන්තුමනි එක කෙනෙකුගේ ෆයිල් එක බාර නිලධාරිතුමිය මාස ගණන් නිවාඩු. ඉතින් ඒක තව නිලධාරිතුමියෙකුට අරගෙන කරන්න බැරි කමක් නැහැනේ. ඒ නිසා මම හිතන්නේ අලුත් නිලධාරිපත් කරන්න ඕනේ නැහැ. ඉන්න නිලධාරින් ටික එකතු වෙලා මේ කාරණාව හරියට නිසියාකාල ඉදිරියට ගෙනියනවා නම් ඒක ඉස්සරහට යන්න පුළුවන්. අපි මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වලා සංජය දිර්මාන මහත්මයාව සම්බන්ධ කරගෙන වැඩපිළිවෙලක් මේ වර්ෂයේම ආරම්භ කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. 34 වෙනි ප්‍රශ්නේ 37 නායක මහත්මයා. දෙවෙනි වටේ. මිලන් ජයතිලක මහත්මයා 5 වෙනි ප්‍රශ්නේ. ඇබ්සන්ට්.
දෙවෙනි වටේ. පළවෙනි ප්‍රශ්නේ.
දෙවෙනි වටේ පළවෙනි ප්‍රශ්නේ. කෝකිලා ගුණවදන මෙතිණියගේ ප්‍රශ්නේ දීවර ඇමතුමාට. දීවර ඇමතුමා
ප්‍රශ්නේ ගරු කතානායකතුමනි සභාගත කරන.
හරි බොහොම සුදු. හතරවෙනි ප්‍රශ්නේ 37 නායක මෙතුමාගේ වෙළඳ ඇමතුමා අහන්න ප්‍රශ්නේ.
තමයි ඉතාමත්ම හදිසි ප්‍රශ්නයක් නිසා මම අහන්නේ. ඇත්තම විදේශ සේවා නියුක්ති කාර්යාලයෙන් නිලධාරීන් අමතාගරු කතානායක
මිසුටි ඒක වෙන ඔබතුමා වෙනම ගන්න මේ ප්‍රශ්න වේලාවේ මේ මේ ප්‍රශ්නේ ගන්න බෑ.
ඇහුවේ
නෑ. 37 නායක මැතිතුමාගේ ප්‍රශ්නේ ඇහුවේ නෑ කවුරුවත්.
අහනවා.
එමෙතුමා සභාගත කරනවා. පස්වන ප්‍රශ්නේ මිලන් ජයතිලක මැතිතුමා කාන්තා හා ළමා කටයුතු ඇමතිනිය
මම උත්තර දෙන එක
සභාගත කරනවා
සභාගත කරනවා
ඔබතුමා ඔකට වෙනම වෙලාවක් ගන්න අද මේ ඔය කටයුතු මතු කරන්න බෑ පෞද්ගලිකව ඇමතුමාට මුණ ගැහින් අමාත්‍යංශ නිවේදනය උදල් හා ආර්ථික ස්ථායීකරණය මතුමා
ගරු කතානායකතුමනි ගරු විපක්ෂ නායකතුමා පහුගිය 14 වෙනිදා යොමු කළ 27-2 ප්‍රශ්නයට පිළිතුර මම එදා ඒ සඳහා කෙටි පිළිතුරක් ලබා දුන්නා. මම සතියේ කාලය ඇකිලා 21 වෙනිදා මේකට පිළිතුර දීමට නමුත් එදා කාලය නැති වුණ නිසා අද දවසේ මේක ඉදිරිපත් කරනවා. ගරු කතානායකතුමනි 2023 වර්ෂය සඳහා සමස්තයක් ලෙස අයවැය යෝජනා 120ක් ඉදිරිපත් කරන ලදී. එම අයවැය යෝජනාවන්ට ආදාය යෝජනා 29ක්ද වියදම් යෝජනා 30ක්ද ප්‍රතිපත්ති මේ යෝජනා 61ක්ද ඇතුළත් විය. එකී අයවැය යෝජනා සඳහා සමස්තයක් ලෙස රුපියල් මිලියන 43,480ක ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කරන ලදී. එම ප්‍රතිපාදන අතරින් අයවැය යෝජනා අංක 47-2 සමාජ ආරක්ෂණ ජාල වැඩසටහන සඳහා රුපියල් මිලියන 43,000ක් යෝජනා කර ඇත. ඒ අනුව එම ප්‍රමාණය මුළු අයවැය යෝජනාවල ප්‍රතිපාදන වලින් 86.9% වේ. මේ සඳහා දැනටමත් රුපියල් මිලියන 42,800ක් ලබා දී ඇත. එම වටිනාකමද ඇතුළුව සියලුම යෝජනා සඳහා රුපියල් මිලියන 44,887ක් දැනටම ලබා දී අවසන් කර ඇත. එය සමස්ත යෝජනා වලින් 90%ක් වේ. ගරු කතානායකතුමනි ඉහත මුළු අයවැය යෝජනා 124 ආදායම් යෝජනා 24ක් සහ ප්‍රතිපත්ති යෝජනා 17ක් මේ වන විට ක්‍රියාත්මක කර ඇත. එමෙන්ම මේ වන විටත් ආරම්භ කළ ක්‍රියාත්මකව පවත්නා මුළු යෝජනා සංඛ්‍යාව 62කි. ඉහත මුළු අයවැය යෝජනා 124 ආදායම් යෝජනා 24ක් සහ ප්‍රතිපත්ති යෝජනා අයවැය යෝජනා අතරින් ආදායම යෝජනා 24ක් තියෙනවා ගරු පක්ෂනායකතුමා ඔබතුමා මේ කියවන කල් පොඩ්ඩක් ඉන්න සහ ප්‍රතිපත්ති යෝජනා 17ක් මේ වෙනකොට ක්‍රියාත්මක කර ඇත. එමෙන්ම මේ වන විටත් ආරම්භ කර ක්‍රියාත්මකව පවත්නා මුළු යෝජනා සංඛ්‍යාව 62කි. එම යෝජනා 62 ආදායම යෝජනා 5ක් වියදම් යෝජනා 27ක් සහ ප්‍රතිපත්තිමය යෝජනා 30කින් සමන්විත වේ. මේ අනුව දැනට ආරම්භ කර හෝ අවසන් කර ඇති යෝජනා ප්‍රතිශතය සමස්ත අයවැය යෝජනා සංඛ්‍යාවෙන් 86%ක් තරම් ඉහළ මට්ටමක පවතී. මෙම යෝජනා මෙම අයවැය යෝජනා මධ්‍යකාලීන හා දිගුකාලීන වශයෙන් ක්‍රියාත්මක කළ යුතු ඇති අතර සමහර යෝජනා වසර කිහිපයක් ඉදිරියටද ක්‍රියාත්මක කළ යුතු යෝජනා වේ. ගරු කතානායකතුමනි, ඉදිරිපත් කර ඇති අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති ඒ අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු මගින් ක්‍රියාවට නැංවෙන අතර එකී කාර්යයන් එම රේඛීය අමාත්‍යංශ මගින් අධීක්ෂණයට ලක් කරනු ලැබේ. එයට අමතරව එක් එක් ව්‍යාපෘතීන්ට අදාළව මුදල් වෙන් කිරීමේදී ඒ අවස්ථාවන්ට අදාළව එම ව්‍යාපෘතීන්ගේ ප්‍රගතිය විමසා බැලීමෙන් අනතුරුව මහා භාණ්ඩාගාරය මගින් අදාළ මුදල් ප්‍රතිපාදන නිදහස් කිරීම සිදුකරනු ලැබීම සාමාන්‍ය ක්‍රියාපිළිවෙත වේ. ගරු කතානායකතුමනි, එකී සාමාන්‍ය ක්‍රියාපිළිවෙතට අතිරේකව පසුගිය වසරේ අයවැය යෝජනා තුළ වඩාත් සියුම් සුපරීක්ෂණයක් හා පසු විපරමක් සාක්ෂාත් කරලනු වස් කාර්යසාධක බලකායක් පිහිටුවීමට යෝජනා කර තිබුණි. මේකේ කාර්යසාධක බලකාය පිහිටුවීමේදී එම වපසරිය පත් කරනු ලබන පුද්ගලයන් හා නෛතික හා රෙගුලාසියමේ බැඳීම් සහ අන්තර් ආයතනික දත්ත ගලන කාර්යක්ෂමතාවය සහතික කරලීම ආදී පැති ගණනාවක් පිළිබඳ ගැඹුරින් විශ්ලේෂණයකට ලක් කිරීමේ අවශ්‍යතාවය හඳුනාගනු ලැබිණි. ඒ අනුව මෙකී කාර්යසාධන බලකාය පිහිටුවීමේ සාකච්ඡාවන් ආරම්භ කර ඇති අතර ඒ ස්ථාපිත කිරීමේ මූලික කටයුතු ගැඹුරින් අධ්‍යයනය කර එකී කාර්යසාධන බලකාය පිහිටුවීමේ කටයුතු ඉදිරියේදී සිදු කරනු ඇත. මෙවැන්නක් එක් වසරකට පමණක් ලඝු කළ නොහැකි බැවින් තිරසාර සුපරීක්ෂණයකට මඟ පෑදෙන අයුරින් සිදු කරනු ඇත. ගරු කතානායකතුමනි, 2023 වසරේ අයවැය යෝජනා අතරින් 17ක් මේ වෙනුවට ආරම්භ කෙරී නැත. එම යෝජනා 17 අදාළ වන අමාත්‍යංශ වෙතින් මෙයට අදාළ හේතු පිළිබඳ විමසීම් කිරීමට කටයුතු කෙරෙන අතර ඒ සම්බන්ධයෙන් යම්කිසි විශේෂ හේතුවක් තිබේද යන්න එකී විමසීම් වලට ලැබෙන වාර්තාවන් අනුව තීරණය කළ හැකිවනු ඇත. තාක්ෂණික ඌනතා, මානව සම්පත් ඌනතා, නිරාකරණය කරගත යුතු නෛතිකම ගැටලු පැවතීම හා ඇතැම් විට තත්කාලයේදී ඇතිවන සුවිශේෂී තත්ත්වයන් මෙසේ වීමට හේතුවා විය හැකිය. ගරු කතානායකතුමනි, විවිධ යම් බාහිර ආයතන මගින් ඔවුන්ගේ නිරීක්ෂණ මත පිහිටා නොයෙකුත් අර්ථකථන සහ ඔවුන්ගේ නිර්ණායක මත පිහිටා නොයෙකුත් සංඛ්‍යාත්මක අගයන් ඉදිරිපත් කරන බව මෑත කාලීනව පැහැදිලිව පෙනී ගොස් ඇත. එම එක් එක් බාහිර පාර්ශ්වය විවිධ අවස්ථාවලදී ඉදිරිපත් කරන සංඛ්‍යා පිළිබඳ රජයේ දැනුවත් භාවයක් නොමැත. සඳහන් කර ඇති සංඛ්‍යා පිළිබඳ රජයේ සතුව පැහැදිලි සංඛ්‍යාත්මක දත්ත පවතින අතර තොරතුරු නොමැති හෝ සොයා ගැනීම නොහැකිවීමේ සුවිශේෂී ගැටලුවක් නොමැත. අයවැය යෝජනා ක්‍රියාත්මක කර ලබන ආයතන අයත් අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තුව සතුවද මුදල් වෙන් කිරීමේදී මහා භාණ්ඩාගාරයේ සතුවද අවශ්‍ය වන තොරතුරු පැහැදිලිව පවතින අතර එය මෙතෙක් අනුගමනිත ක්‍රමවේදය වේ. එමෙන්ම මෙම යෝජනා සියල්ල අවසානයේදී හෝ ක්‍රියාත්මක කරන අවස්ථාවේදීම බාහිර හා අභ්‍යන්තර විගණනයන්ට ලක්වන අතර එවැනි ගැටලුකාරී බවක් ඇති බව වාර්තා කෙරී නැති බවද නිරීක්ෂණය වේ. බොහොම ස්තුතියි.
මම ඉල්ලීමක් කරනවා මේ එතුමාගේ පිළිතුර පරිශීලනය කරලා අපිට නැවතත් වරක් එතුමාගෙන් ප්‍රශ්න කරන්නට අපි බලාපොරොත්තු වෙනවා කියන කාරණාව ඉදිරිපත්
කරනවා. කොමිසුදි. පරප්‍රසාද ප්‍රශ්නය. සරත් වීරසේකර මැතිතුමා.
ගරු කතානායකතුමනි, ඊයේ පාර්ලිමේන්තුවේ චන්දිම වීරක්පඩි මන්ත්‍රීවරයා මට විරුද්ධව ප්‍රකාශයක් කළා. මම ජාතික ආරක්ෂාව පිළිබඳ අධීක්ෂණ කමිටුවේ සභාපති. ඒ නිසා ඒ මන්ත්‍රීවරයා ඒකේ සමාජිකයේ
ඔව් කියන්නේ මොකද්ද?
ගරු කතානායකතුමනි, මම කිසිදු ප්‍රකාශයක් කරේ නැහැ. මගේ මම පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීම යටතේ කතාවක් යොමු කිරීමක් කරේ. ඒක වරප්‍රසාද කමිටුවට යවන්න ඕන. ඒක මෙතන පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන දෙයක් නෙමෙයි.
එතුමාගෙත් වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නේ. දෙකම එකට යවන්න.
මම ජාතික ආරක්ෂා පිළිබඳ ආංශික අධිවේශන කමිටුවේ සභාපති, ඒ මන්ත්‍රීවරයා සමාජිකයෙක්. මම ජාතික ආරක්ෂා පිළිබඳ ඉතා වැදගත් කරුණු කීපයක් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට ඉදිරිපත් කළා. ඒ ගැන වැඩිදුර සොයා බලන මෙන් ඉල්ලමින් ඒ සම්බන්ධයෙන් මම කමිටු රැස්වීමේදී අවශ්‍ය අනුමැතිය අරගෙන මම යවන ලිපිය කණ්ඩායම් වට්ස්ඇප් ගිණුමට දමා සියල්ලන්ගේම අවධානයට යොමු කොට තමයි ඒ ලිපිය යැව්වේ. නමුත් මේ මන්ත්‍රීවරයා ඒ වැදගත් විෂය සම්බන්ධයෙන් නෙමෙයි එසේ ලිපියක් යැවීම පාර්ලිමේන්තු අනපනත්වලට විරුද්ධයි කියලා මුළු පාර්ලිමේන්තුවම නොමග යවන ප්‍රකාශයක් කළා. ඔහු ඉස්ලාම ගන්නේ පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත. ඒකේ A9 තියෙනවා පාර්ලිමේන්තුවේ කාර්යක සභාවක කටයුතු කිසිවක් පාර්ලිමේන්තු වෙත වාර්තා කිරීමට පෙර ඒ ප්‍රකාශය කිරීම වරදක් කියලා. නමුත් මම කරලා තියෙන්නේ රැස්වීමේදී ගත්ත තීරණයක් අනුව ජාතික ආරක්ෂාවට දැඩි ලෙස බලපාන ක්‍රියාමාර්ගයක් ගන්නා මෙන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය දන්වා සිටීමයි. ඒක මට ඇති අයිතියක්.
අනික වරප්‍රසාද ප්‍රශ්නයේ
විරුද්ධවයි කියන කරත
ගරු කතා you may get an opportunity to explain
ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි මේ
let him explain himself about his
ගරු කතානායකතුමනි මේ mantriwarya කියන පනත පවුලිවෙන් ඇවිල්ලා තියෙන 1953 දී ඒකේ අවුරුදු 70 කට ඉස්සෙල්ලා ඊට පස්සේ අවසාන වශයෙන් සංශෝධනය වෙලා තියෙන 1997 දී අවුරුදු 20 කට ඉස්සෙල්ලා දැන් තාක්ෂණ ඊටම දියුණුවයි කාර්යක සභාවල කටයුතු සමහර ලාට සජීවීව විකාශනය වෙනවා ඒක රහසක් නැහැ ඒක නිසා මේ යල්පැණි ගිය පනත් අරගෙන මෙහෙම විරුද්ධ වෙන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳ අංශ මාත්‍රයක්වත්
ඔබතුමාගේ වරප්‍රසාද ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඔබතුමාගේ වරප්‍රසාද
ඔය ප්‍රශ්නේ තමයි ඉදිරිපත් කරන්නේ ගරු කතාවේ
අවශ්‍ය විස්තර
ඔබතුමා මෙතුමාට විනාඩි 15ක් විතර දෙන්න මට විනාඩි 10ක් කාලය පමණයි මම ඉල්ලන්නේ ඉතින් ඊට පස්සේ ඔහු කියනවා මේ විදිහේ ලිපියක් යැවීම සාවර නියෝග 111A 10/12 අනුව වැරදි කියලා ඒකත් අමූලික බොරුවක් 10 තියෙන්නේ ආංශික අධීක්ෂක කාර්යාල
සභාවම පරීක්ෂණයේදී ඉදිරිපත් කරන්න ඔය මේ කාරණාව ඔබතුමාගේ වරප්‍රසාද ප්‍රශ්න ඉදිරිපත් කරන්න
ඔව් ගරු සභාපතිතුමනි ගරු කතානායකතුමනි මට මේකට විතර ගිර දෙන්න මම ලියපු ලියුම සම්බන්ධයෙන් ඉතා වැරදි මේ හැඟීමක් ජනතාවට දුන්නා පාර්ලිමේන්තුවට දුන්නා ඒ සම්බන්ධයෙන් මට විනාඩි දෙකක පමණ කාලයක් දෙන්න මම මේ ලිපිය ලිව්වේ ඉතා අවංකව නීති ප්‍රකාරව රාජකාරී කටයුතු කරලා ඉතා අවාසනාවන්ත ලෙස අමාරු වැටුණු පොලිස් නිලධාරීන් වෙනුවෙන් තමයි මම මේ ලිවීම ලිව්වේ එහෙම නීති ප්‍රකාරව නිවැරදිව රාජකාරී කරලා යම් නිලධාරියෙක් හිරේ යනවා නම් ඒක අනිත් නිලධාරීන්ටත් බලපානවා ඒක ජාතික ආරක්ෂක තර්ජනයක් ඒ ජාතික ආරක්ෂක ගැන කතා කරනකොට
සාවදනාවට
වාඩි වෙලා ඉතා ඉන්න වීරක්කොඩි මැතිතුමාට මේ කිසිදයක් තේරෙන්නේ නැහැ රඹුක්කන සිද්ධියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න ඒ තෙල් යවපු බවුසර් දෙක ගිනි තියන් හදපු පුද්ගලයාට
ඒක
ඇමරිකාවට පන්දම් අල්ලලා මේ පොලිසිය පාවා දෙන
වරප්‍රසාදයේ කඩවිය ඇති ආකාරයේ විතරක් ඉදිරිපත් කරනවා
කතා නැගුතුන් මම හදන්නේ ඇමරිකාව තරහ කරගෙන අපේ පොලිස් නිලධාරීන්
තවත් විස්තර අවශ්‍ය නැහැ
අධිකාරී කරන පොලිස් නිලධාරීන්
වරප්‍රසාද ප්‍රශ්නේ විතරක් ඉදිරිපත් කරනවා
මෙතුමාට ජාතික ආරක්ෂාවක් පිළිබඳ කිසිම හැඟීමක් නැහැ
ඒක මම ඔබතුමාලා බලාගන්න
කමුදා හිටපේ
නේ කරුණාකරලා ඔබතුමාගේ මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න
ඔව් මගේ ප්‍රශ්නේ තමයි මේ වැරදි ප්‍රකාශයක් කළා
ඉතින් මේ පාර්ලිමේන්තුවේ විභාග කරන්න මේ කොමිටියට අපි ඉදිරිපත් කරනවා
ඔව් ඒක නිසා මෙතුමා දැනගන්න ඕනේ මෙතුමා කාර්යක සභාවේ ඉන්නකොට ගරු සභාපතිතුමනි මෙතුමා ගරු කතානායකතුමනි එන ආරාධිත අමුත්තන්ව ඉතාම අපහසුටපත් පරිදිස ඔවුන්
කරුණා කරලා ඒව අපිට අදාළ නැහැ හමුදාගල මෙතුමා වරප්‍රසාද ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නේ
ගල්වට අරන් කතා කරන්නේ මෙතුමාව
මේ
කාර්යක සභාවෙන් අස්කරන්න කියලා මම නියෝජනය
මම යොදවා කරන්නේ නැත්නම් මම නතර කරනවා යස්
මන් දන්නේ ඔබතුමා ඇයි මේකට ඉඩ දුන්නේ කියලා වරප්‍රසාද ප්‍රශ්නයක් මම යොමු කරේ
පරීක්ෂණයේදී යන්නේ
නෑ පරීක්ෂණයට අදාළ නැතුව මෙතන ලටපට කියවුවා අනවශ්‍ය දේවල් ඔබතුමා කරුණාකරලා දැනගන්න මෙතුමා කිව්වා මේ පරණ කාලේ පනතක ප්‍රතිපාදනයක් මම ගෙනවා මේ රටේ තියෙන නීති පරණයි
වරප්‍රසාද කමිටුවේදී ඉදිරිපත් කරන්නේ
මොකද
වරප්‍රසාද කමිටුවේදී ඉදිරිපත්
කරන්නේ වරප්‍රසාද කමිටුවට නේ මෙතන විහිළුවක් කරේ මෙතුමා කියන විදිහට මේ රටේ නීති පොත්වල තියෙන දේවල් ක්‍රියාත්මක කරන්න බෑ. එහෙමනම් ඉතින් එක එක්කෙනාට ඕන විදිහට නීති කඩලා කටයුතු කරන්න පුළුවන් නම් රටේ නීතියක් නැහැ. අපි කියන්නේ පාර්ලිමේන්තුවටත් වඩා නීතිය ඉහළයි.
නීති ප්‍රශ්නයක් නැත.
නීති ප්‍රශ්නයක් නැත.
නීති ප්‍රශ්නයක් දින ප්‍රධාන වැඩ කටයුතු ආරම්භේ.
ඔව්. අර කතානායකතුමනි.
ඔව්. ප්‍රක්ෂණායකතුමා.
බොහොම කෙටියෙන්. අර කතානායකතුමනි. අධිකරණ ඇමතිතුමත් මේ සභාවේ ඉන්න මොහොතක මම මේ කාරණාව ඉදිරිපත් කරන්නේ
ඉන්න බෑ දැන් මේ දව ඊයර
මම හිතන්නේ ගරු කතානායකතුමාගේ පූර්ණ අවධානය ගරු කතානායකතුමාගේ පූර්ණ අවධානය මේ අවස්ථාවේ අවශ්‍ය වෙනවා මොකද ඉතාමත්ම බැරෑරුම් බරපතල කරුණක් මම ඉදිරිපත් කරන්න යන්නේ විශේෂයෙන්ම අධිකරණ ඇමතිතුමත් මේ ස්ථානයේ සිටින මොහොතක ගරු කතානායකතුමනි ඔබත් අපත් අපි සියලු දෙනාම දන්නවා මේ මොහොත වෙන විට අභියාචනාධිකරණයේ කෝට් ඔෆ් අපීල් එකේ නඩු විභාගයක් ක්‍රියාත්මක වෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධව සහ ඇමතිවරයා ඉදිරිපත් කරපු ඉන්ටරිම් කමිටි එක ඒ කරුණු කාරණා පිළිබඳව නඩු විභාගයක් යනවා. එතකොට ගරු කථානායකතුමනි, ඊයේ සිදුවුණු කාරණාවක් ගැන මම මේ හෙළිදරව් කරන්නේ. ගරු ජනාධිපතිතුමා මේ සභාවට ඇවිල්ලා එක්තරා විනිශ්චයකාරවරයෙකුගේ නමකුත් සඳහන් කරලා ඒ විනිශ්චයකාරවරයාට, මම ඒ විනිශ්චයකාරවරයාගේ නම කියන්නේ නැත්නම් මොකද මේ අධිකරණයට තියෙන ගරුත්වය නිසා, ඒ විනිශ්චයකාරවරයාගේ ප්‍රොමෝෂන් එක ගැන කතා කරලා ඒ මොහොතේම ගරු කථානායකතුමනි අධිකරණය තුල සිදුවෙන විභාගය තුල ගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ කරපු කතාවත් එතන කියවෙනවයි කියලා ආරංචි වුණා. දැන් ගරු කථානායකතුමනි මේක බරපතල ප්‍රශ්නයක්. ඒ කියන්නේ විනිශ්චයකාරවරයෙකුගේ නමක් සඳහන් කරලා එයාව ප්‍රොමෝට් කරන්න තියෙනයි කියන කාරණාව නමින්ම කියලා මේක සඳහන් වෙනකොට පාර්ලිමේන්තුව ඇතුළත සාකච්ඡාව ඒ අදාළ අධිකරණයේ මේක කියවෙනකොට මෙතන බරපතල ගැටලුවක් තිබෙනවා. මම ඇත්තටම ඒක මොකද්ද කියන වචනෙවත් කියන්න කැමති නැහැ. මොකද මේ පාර්ලිමේන්තුවටත් අධිකරණයටත් තියෙන ගරුත්වය නිසා. ඉතින් මම ඉල්ලීමක් කරනවා ඔබතුමාගෙන් කරුණාකරලා මේක පිළිබඳව ගරු ජනාධිපතිතුමාව දැනුවත් කරන්න. මේක හොඳ දෙයක් නෙවෙයි. එතුමා විනිශ්චයකාරතුමාගේ නම කියලා ප්‍රොමෝෂන් එක ගැන කතා කරනවා. එහෙම කිව්ව කාරණාව අධිකරණෙත් කියවෙනවා එදාම ඒ මොහොතේම. එතකොට එතනදී ඇත්ත වශයෙන්ම ඒ ගරු විනිශ්චයකාරතුමාටත් ඒ ගරු අධිකරණයටත් මේ ගරු සභාවටත් සිදුවෙන්නේ බරපතල ප්‍රශ්නයක්, බරපතල අපහසුතාවයක්. මේක පිළිබඳව මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා ගරු කථානායකතුමා. ජනාධිපතිතුමා ඒ කරුණු කාරණා ඉදිරිපත් කරපු අවස්ථාවේ ටයිම් ලයින් එකත් බලලා එහෙම දෙයක් අධිකරණයේ කතා වුණාද නැද්ද කියන එක හොයලා බලලා මේක පිළිබඳව පරීක්ෂණයක් කරන්නයි කියලා මම යෝජනා කරනවා.
ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී යෝජනා පිළිබඳ දැනුම් දීම යෝජනා අංකයක ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා.
විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ වරප්‍රසාද කඩවීම ප්‍රශ්නය
ඒක සභානායකතුමා ඉදිරිපත් කරන්න. සභානායකතුමා ඉදිරිපත් කරන්න.
කිරියල්ල හරි කිරියල්ල මැතිතුමා එක හා දෙක
යෝජනා ස්ථිර කරන්න.
ස්ථිර කළානේ
ස්ථිර
කළා දෙක.
I move item 2 sir. සන්දිම වීරකඩ මෙතුමාගේ වරප්‍රසාද කඩවීම. ඉස්තර කරන්න.
ඉස්තර කරන්න.
ඉස්තර කරන්න. ගරු කථානායකතුමනි ඉවරයිනේ. ඉවරයිනේ. ගරු කථානායකතුමනි අද ප්‍රධාන කටුතර ආරම්භ කිරීමට මත්තෙන් විනාඩි කාලයක් ඉල්ලා සිටිනවා. කෙටි ප්‍රකාශයක් කරන්න අධ්‍යාපන අමාත්‍යංශයට අදාළව මම ඒ පිළිබඳව අවසර ඉල්ලුවා. ගරු කථානායකතුමනි අද දින ප්‍රධාන පුවත්පත් කීපයකම පළමු පිටුවේම සඳහන් කාර්යයක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ලබාගත් තොරතුරුයි මම සභාව දැනුවත් කරන්නේ. පාසල් සිසුන්ට දිවාහාරය, උතන් ලද ලන්ච් ෂීට් සහ පත්තක කඩදාසි බලහත්කාරයෙන් කැවීම සම්බන්ධයෙන් ප්‍රවෘත්තියක් තිබුණා පුවත්පත් සියල්ලෙම. මේ පිළිබඳව මම ඊයේ සවසම මධ්‍යම පළාත් අධ්‍යක්ෂතුමා අමතලා මේ තොරතුරු ගෙන්න ගත්තා. මීට අදාළ වෙලා තින්නේ මට ලැබෙලා තියෙන තොරතුරු අනුව උක්ත කරුණට අදාළව මහනුවර ගම්පල රබුක්පිටිය මහවිද්‍යාලයේ 11 ශ්‍රේණියේ සිසුන් පිරිසක් ලන්ච් ෂීට් වල උතාගෙන රැගෙන දිවාහාරය පාසල් පරිශ්‍රයේ පොලිතින් වලින් තොරව පවත්වාගෙන යන නිසා එම ලන්ච් ෂීට් සහ පත්‍ර විදුහල්පති විසින් බලහත්කාරයෙන් කැවීමට ගත් උත්සාහයක් පිළිබඳව ගම්පල කලාපයටත් රබුක්පිටිය මහවිද්‍යාලයෙන් වාර්තා වී ඇත. ඒ සිදුවීම සිදු වී තිබෙන්නේ 23/11/21 වෙනි දින දිවා පාසල් දිවා ආහාර වේලාව ගන්න අවස්ථාවේදී මෙම සිද්ධිය ගම්පල කලාප අධ්‍යාපන කාර්යාලය වෙත පසුදින වාර්තා වූ අතර නම් 22 වෙනි දින ඒ වෙන විට මේ සිද්ධියට මුහුණ දුන් අවුරුදු 16ක් වයසිත රඹුක්පිටිය මහවිද්‍යාලයේ BWG කමිදු සාරංග සහ MM සශික චිරන්ත යන සිසුන් 23/11/22 වෙනි දින පෙරවරු වන විටත් නාවලපිටිය මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබන බවට වාර්තා වී ඇත. මේ සිද්ධියට මුහුණ දී ඇති අනෙක් සිසු 5 දෙනාගේ නම් පහත සඳහන් කර ඇති අතර ඔවුන් අද දින පාසල් පැමිණ ඇත. MJ කවිෂ්ක ධනංජය, ඒජී කවිඳු කවිෂ්ක, ආරෙන් ධනුෂ්ක මාලින්ද, කේජී අවිෂ්ක ප්‍රභාත්, පහ කේජී ධනුක ධනංජය. මේ සම්බන්ධයෙන් නවලපිටිය පොලිසියට 23/11/22 වෙනි දින පැමිණිලි කර ඇති බව වාර්තා වන අතර උක්ත කරුණු සම්බන්ධයෙන් ඊයේ දිනේදී පස්වාගේ කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂක මගින් මූලික පරීක්ෂණයක් එමෙතන ස්ථානීය පරීක්ෂණයක් පවත්වා ඇත. මේ සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතු පහසු වනු පිණිස රඹුක්පිටිය මහවිද්‍යාලයේ විදුහල්පතිතුමා වහාම ක්‍රියාත්මක වන පරිදි ගම්පොළ කලාප අධ්‍යයන කාර්යාලයට අනුයුක්ත කිරීමට පළාත් බලධාරීන් විසින් කටයුතු කර ඇත.
යාපෝ බණ්ඩාර මන්තුමා, ඔබතුමා විනාඩියකින් ඉදිරිපත් කරන ඔබතුමාගේ කාරණේ.
ඔව් ගරු කතානායකතුමා, ඉතාම ස්තුතිවන්ත වෙනවා. නුවර විදේශගත වෙච්ච මැලේසියාවට ගියපු පුජ්‍යලයෙක් මේ වෙනකොට පහර දීලා ඊ රාත්‍රියේදී මාරාන්තික ප්‍රහාරයක් එල්ල කළා. මේ පුජ්‍යලයා දැනට කැලේක, එහෙම නැත්නම් හැංගිලා ඉන්නවා කියලා ඉතාම වගකීමෙන් මට මේ පණිවිඩය ලබා දුන්නා. විදේශ කටයුතු බලන්න නියෝජ්‍ය අමාත්‍යතුමා ඉන්නවා. ඒ වෙලාවේදී මේක නගන්න ලැබීම ගැන සතුටුයි. ඒකේ දාලා තියෙනවා JB නැත්නම් ජෙඩාබා කියන නගරේ තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. මසයි බලයි පොලිස් ස්ථානයේ තමයි මේ ළඟම පොලිසිය ඉතාම මාරාන්තික ප්‍රහාර එල්ල කරලා මේ විදේශේවයට ගියපු මේ පුජ්‍යලයා, එයාගේ නම රොෂාන් ගුණව දමිත් රොෂාන් කියලා පුජ්‍යලයෙක්. ඒ සමන් ඔබතුමාගේ ඉල්ලා සිටින කරුණා කළා මේ පුජ්‍යලයා දැන් හාමත් වෙලා ඉන්නවා කියලා කියනවා. අපේ විදේශ රැකියාවට ගිය පුජ්‍යලයෙක් වශයෙන් අපේ රටේ ඔබතුමාගේ මේ අවධානය යොමු කළා. වහාම අදාළ කටයුතු වලට ඒ කරලා මේ පුජ්‍යලයාව නීතියේ තත්ත්වයට රැහැනට ගන්න නැත්තම් පොලිසිය බාරයට ගන්න කියලා ඉල්ලීමක් කරන්නේ.
හලවතුල මන්තුමා විනාඩි දෙකක්.
ගරු කතානායකතුමනි, ඊයේ හවස අයවැය මේ කාර්යසභා අවස්ථාවේදී මට අවසාන කතාව තිබුණේ වයින්ඩ් අප් එක. එතකොට මම ඇවිල්ලා කලින් මෙතන නිලධාරින්ගෙන් ඇහුවා ලේකම්තුමාගෙන් මගේ වෙලාව තියෙනවද කියලා. මට කිව්වා විනාඩි 10ක් තියෙනවා කියලා. එතකොට මට පස්සේ කතිකව කතා කරා. ඊට පස්සේ මගේ කතාව සම්පූර්ණයෙන්ම කපාහැරලා තිබුණා. ඉතින් ඒක ලොකු අසාධාරණයක්. මට විශාල කරුණ ගන්නාවක් තිබ්බා මේ සම්බන්ධයෙන් කතා කරන්න. මම උදේවරුවේ මේ නූර ඉඳලා තමයි ආවෙත් මේ කතාව කරන්න. ඉතින් ඒක ලොකු අසාධාරණයක් මට සිද්ධ වුණා. පස්සේ ඔබතුමා මූලාසනයට ආවා. නමුත් ඒකට හිටියේ මූලාසනයේ ඔබතුමා එන්න කලින් දොළවත්ත මන්ත්‍රීතුමා. ඉතින් එතුමා ලොකු අසාධාරණයක් මෙතන සිද්ධ කරේ.
මම මෙස්සර බලන්න
ඉන්නේ.
ඔව් ඉක්මන් කරන්න.
ඔබ තමයි තාම වැදගත් කාරණයක් සෞඛ්‍යමතුමා නැහැ. නමුත් මේක ඔබතුමා අවධානය යොමු කරන්න. මොකද වෛද්‍ය ශාස්ත්‍රයේ බරපතල කතාබහකට ලක් වෙලා තියෙනවා. අර ඔබතුමා දන්න ඖෂධයක් ගෙනීම සම්බන්ධව අන්තිමට ඇරස් කරලා තියෙන්නේ මෙඩිකල් සප්ලයි ඩිවිෂන් එකේ කට්ටිය. දැන් හරියට දැන් ඖෂධය තෝරපු අය, ප්‍රොකියුමන්ට් කරපු අය, ඒ කවුරුත් නැහැ. දැන් ඖෂධය කියලා ගබඩාවට බාර දුන්නාට අදාම ගබඩා බාරකරු ගබඩාවචාන් ඉඳලා බෙදා හරින පුද්ගලයා ඇරස් කරා වගේ වැඩක් තමයි තියලා තියෙන්නේ. දැන් මීට පස්සේ කිසිම ඖෂධයක් මෙඩිකල් සප්ලයි ඩිවිෂන් එකෙන් බාර ගන්න නැති තත්ත්වෙට පත් වෙලා තියෙනවා. මොකද මේ කොහෙවත් තියෙන පිරිසක් තමයි අත්තරංග කරන් තියෙන්නේ. ඒක තෝරපු අය අත්තරංග කරවන්නේ නැහැ, ප්‍රොකියුමන්ට් කරපු අය අත්තරංග කරවන්නේ. මේක ගබඩාවට බාරගත්තු එහෙම නැත්නම් සප්ලයි ඩිවිෂන් එකට බාරගත්තු අය වගේ යුතු නැහැ. ඒ නිසා ඊළඟට කිසිම ඖෂධයක් බාර නොගන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා ගරු සභානායකතුමා ඉන්නවා, ඔබතුමා පොඩ්ඩක් හොයලා බලන්න සෞඛ්‍ය ශාස්ත්‍රයේ බරපතල විදිහට මේ කතා වෙන වෛද්‍යවරුන් අතර මේ සප්ලයි ඩිවිෂන් එකේ අය නෙමෙයි තෝරු මෝරු අදාළ අය අත්අඩංගුවටනම් කටයුතු කරන්න කියලා. එහෙම නැත්නම් ඉදිරියේදී සප්ලයි ඩිවිෂන් එකක් ක්‍රියාත්මක නොවන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේක ඉතාම බරපතල තත්ත්වයක් විදිහට
වාර්තා වෙලා තියෙනවා. විසර්ජන පනත් කෙටුම් පත දෙවෙනිවර නවවැනි දිනය කාරක සභා අවස්ථාව. ජනපනක් කෙටුම් පත 20/24 කාරක සභා අවස්ථාව පළමුවන උපලේඛනය ආරක්ෂක අමාත්‍යාංශයේ ශීර්ෂාංක 103 222 224 222 සිට 224 දක්වාද ශීර්ෂාංක 304 320 සහ 25 325 මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ශීර්ෂාංක 189 225 226 සහ 227 සලකා බැලීම. ෆිල් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමා, කපාහැරීමේ යෝජනා
20/23/11/23. ගරු කතානායකතුමනි, 20/24 විසර්ජන පනත් කෙටුම් පතෙහි
කාරක සභා අවස්ථාවේ අද දින වරාන් ඇතුළ 20 23 11 23 බ්‍රහස්පතින්දා විවාදයට ගැනෙන අමාත්‍යාංශ හා අයවැය යටතේ ඇති අනෙකුත් දෙපාර්තමේන්තු හා ආයතන වලින් අදාළ අංක 103 222 සිට 224 304 320 325 189 225 226 සහ 227 ධර්ම වැය ශීර්ෂයන්ගෙන් සම්ප්‍රදායානුකූලව එක් එක් වැඩසටහන්හි සියලුම පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් රුපියල් 10කින් කපා හැරිය යුතුයයි මම යෝජනා කරමි. ගරු කථානායකතුමනි, මම ජාතික ආරක්ෂාව ගැන කතා කරනවා. සමහර මතයක් තියෙනවා ජාතික ආරක්ෂාව කියන්නේ ආර්ථිකයේ, සෞඛ්‍යයේ, ආහාරවල ජනාධී ආරක්ෂාවත් අදාළවයි කියලා. මම කතා කරන්නේ ආරක්ෂක අමාත්‍යාංශ යටතේ පවතින ආරක්ෂාවට අදාළ කාර්යභාරය ගැනයි. තබයි ආරක්ෂාවයි ආර්ථිකයි එකිනෙකට ප්‍රතිචාර දක්වන සමාන්තරව ගමන් කරන සාධක දෙකක් බවයි මගේ මතය. කෙසේ වුවත් ජාතික ආරක්ෂාව කිව්වම රටේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය, විදේශීය ප්‍රතිපත්තිය, කලාපයේ ආරක්ෂාව, මේ සියල්ලම අපි මතකයේ තබාගත යුතු වග මගේ මතයයි. අපි අද යුද ජයග්‍රහණය කළාට පස්සේ රටේ ආරක්ෂාව ක්‍රමානුකූලව දුර්වල වුණා. පමණක් නෙමෙයි, ඒ ගැන තිබුණ උනන්දුව සම්පූර්ණයෙන්ම අඩාල වුණා රජයේ පාර්ශවයේ. දිගින් දිගටම පැවති රජයන් ජාතික ආරක්ෂාව ගැන හා ආරක්ෂක හමුදාවල පැවැත්ම ගැන දැක්වූයේ ඉතා අලස වූ ආකල්පයක්. හමුදාවල වෘත්තීමේ නිපුණත්වය යුද්ධය පැවති කාලයේ තිබුණට වඩා පහළට ශීඝ්‍රයෙන් වැටෙන්න පටන් ගත්තා. පාස්කු ප්‍රහාර වැනි දේවල් මේ රටේ සිද්ධ වෙනකොට අපි දැක්කා මේ වගේ ප්‍රතිඵල. මෙවර අයවැයෙන් ත්‍රිවිධ හමුදා පොලිසිය හා සිවිල් ආරක්ෂක බලකාය වෙනුවෙන් බිලියන 423ක්, එනම් 20-23ට වඩා බිලියන 12ක් වෙන්කොට තිබෙනවා. යුද හමුදා සඳහා බිලියන 218ක්, එනම් 20-23ට වඩා බිලියන 9ක් වෙන්කොට තිබෙනවා. ආරක්ෂක අයවැය වැඩි වෙන්නේ වර්තමාන අර්බුදයේදී ආහාර පාන, වැටුප් දීමන, ඉන්ධන, විදුලිය, ගෑස්, වාහන නඩත්තු, අනිකුත් සියලු උපකරණාදිය සඳහා වියදම් වැඩි වී ඇති නිසයි. මූලධන වියදම් වැඩිවීම ඉතා අල්පයයි. මේ දිනවල සමහර ආර්ථික විශේෂඥයින් ආරක්ෂාව සඳහා අයවැය වියදම් වැඩියයි නිතර නිතර කතා කරනවා අපට ඇහිලා තියෙනවා. නමුත් සැලකිල්ලට ගත යුතු සංකල්පය නම් ආරක්ෂාව නැති තැන ආර්ථිකය නොරකෙන බවයි. මේ ලෝකයේ සියලුම රටවල් අකුරටම පිළිපදින සංකල්පයක්. මේකට උදාහරණ කීපයක් සලකා බැලීම අවශ්‍යයි. පහත සඳහන් ආසියාවේ රටවල ආරක්ෂක අයවැය ගැන සලකා බැලුවොත් ඉහත කාරණාව පැහැදිලි වෙනවා. එයින් රටවල් 12ක ආරක්ෂක අයවැය ගැන මම වචන කීපයක් සඳහන් කරනවා. අපේ අසල්වැසියා ඉන්දියාව ආරක්ෂඳා වෙන් කරන මුදල ඩොලර්, මේ ඩොලර් බිලියන වලින් මම කතා කරන්නේ ඩොලර් බිලියන 81යි. ඒක දලදේශී ආදායමේ 2.4% ප්‍රතිශතයක්. පකිස්තානයේ ඩොලර් බිලියන 10.3යි, ප්‍රතිශතයේ 2.6යි. බංගලාදේශය ඩොලර් බිලියන 5යි, ප්‍රතිශතයේ 1.1යි. නේපාලය, මේකේ තමයි අඩුම ආරක්ෂක වැයක් තියෙන්නේ, නේපාලය ඩොලර් බිලියන 0.42යි, ප්‍රතිශතය 1.1යි. ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 1.1යි, ප්‍රතිශතය 1.4යි. මැලේසියාව 3.4යි ඩොලර් බිලියන, ප්‍රතිශතය 1යි. ඉන්දුනීසියා ඩොලර් බිලියන 9යි, ප්‍රතිශතය 0.7යි. චීනය ඩොලර් බිලියන 292යි, ප්‍රතිශතය 1.6යි. සිංගප්පූර ඩොලර් බිලියන 11යි, ප්‍රතිශතය 2.2යි. තායිලන්තය 5.7යි ඩොලර් බිලියන, ප්‍රතිශතය 1.2යි. දකුණු කොරියාව ඩොලර් බිලියන 46යි,
ප්‍රතිශතය 2.7යි ජපානය ඩොලර් බිලියන 46යි ප්‍රතිශතය 1.1යි එතකොට මෙතන ප්‍රතිශතය දෙකකට වඩා අඩුවෙන් තියෙන රටවල් තියෙනවා කීපයක්ම චීනය පවා තියෙන 1.6යි නමුත් ඩොලර් බිලියන 292 අයවැයක් තියෙනවා ලංකාවට වඩා පහළින් තියෙන ප්‍රතිශතය ගත්තව නේපාලයේ පමණයි ඉතින් මේකේ ප්‍රතිශතය වැඩි කියන කට්ටිය අපිට කියන්නේ නේපාලයට අත්තර පල්ලෙහැට මේ ආරක්ෂාව ගෙනියන්නද කියලා මම අහන්න කැමතියි. මා විශේෂයෙන්ම රටේ පවතින විශාලම හමුදා වූ යුද හමුදා ගැන වැඩිපුර යමක් කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. යුද්ධය ඉවර වන විට හමුදාවේ සංඛ්‍යාව 102යි. යුද්ධය ඉවර වී අවුරුද්දක් ඇතුළත යුද හමුදාවේ සැබළුන් 25,000ක් හමුදාව අතර පැනලා ගියා. දුර්වල පරිපාලනය සහ දුර්වල කළමනාකරණය නිසා යුද්ධය ගැන සමර සමර විනෝද වුණා ඇරෙන්න සබලුන්ගේ සුබසාධනය ගැන සලකා බැලුවේ නැහැ. 2019 ජූනි මාසයේ වෙන විට හමුදාවේ සංඛ්‍යාව 166,000කට පල්ලයට වැටලා තිබුණා. එතන සිට මේ දක්වා 44,000ක් පමණ ආධුනිකයින් බඳවාගෙන තියෙනවා. ඒක නිසා ආධුනිකයින් බඳවාගෑව නිසා මේ වෙන විට හමුදාවේ සංඛ්‍යාව 153,000ක රැඳිලා තියෙනවා. හමුදාවට නවීනකරණයට අවශ්‍ය යුද උපකරණ කිසිවක් යුද්ධයෙන් පසුව ලබා ගැනීමට ලැබිලා නැහැ. සබළුන්ගේ ආහාර අගය 2019 දිනකට රුපියල් 645යි. මේ වෙනකොට දිනකට රුපියල් 967යි. ඒ කියන්නේ මේක වැඩි වෙලා තියෙන්නේ ගරු එමෙතුමා 50%කින්. නමුත් අවුන්නාසලා දන්නවා ආහාර වියදම් මේ රටේ පහුගිය වර්ෂ 3 ඇතුළත 150%කින් විතර වැඩි වෙලා තියෙනවා. විදේශ පුහුණුවට 2019 ගිය සංඛ්‍යාව යුද හමුදාවෙන් 1,651ක් මේ වර්ෂයේ මේ වෙන විට ගිහිල්ලා තියෙන්නේ 638 දෙනයි. සමහරට තව 100ක් 200ක් යන්න ඉඩ තියෙනවා මේ වර්ෂයේ ඉතුරු මාසය ඇතුළත. කොහොමවත් මේකෙන් පේනවා මේවට වෙන් කළ තියෙන මුදල් වල හිඟපාඩුව නිසා තමයි මේ සංඛ්‍යාව පල්ලෙහැට යන්නේ. මේවට යන සබලුට සහ නිලධාරීන්ට ලැබෙන දීමනා විශාල වශයෙන් කප්පාදු කරලා තියෙනවා. ඒ ගැන විශාල පැමිණිලි සහ මැසිවිලි නගනවා. ඒ පුහුණුවීම් වලට යන නිලධාරීන් සහ සබලුන් මා යුද්ධයේ මෙහෙවෙනේට තිබූ යුද ටැංකියේ සංඛ්‍යාව 80ක්. යුද්ධය ඉවරන කොට ඒකෙන් 30ක් ඉතුරුලා තිබුණා. අනිත් 70ක් හානිපත් වෙලා තිබුණා. දැන් ඒවා නැවතත් අලුත් අඩියා කරලා මේ වෙනකොට යුද්ධ ටැංකියේ 70ක් තියෙනවා කියලා අපට වාර්තා වෙනවා. මේ යුද්ධ ටැංකිය ඔක්කොම 1950 ගණන් වල ඒවා. මම ඉපදිච්ච කාලේ මේ ලෝකෙට බිහි වෙච්ච යුද්ධ ටැංකිය. ඒවා දැන් මම හිතන්නේ පාවිච්චි කරන්නේ අපේ රට නේපාලේ වගේ ඒ වගේ රටවල් වල පවණක් වෙන්න ඇති. නවීන යුද්ධ ටැංකිය වල අවශ්‍යතාවයන් යුද හමුදාවට තිබෙනවා. මම හමුදා බාර දෙනකොටත් මේ අවශ්‍යතාවයන් ගැන පෙන්වා දුන්නා. හමුදාවන් නවීනකරණය කිරීම නිරතුරුව සිදුවිය යුතුයි. යුද්ධයක් ආවට පසුව ඒවා කරන්න වෙලාවක් නැහැ. උපකරණ ගැනීම, ආම්පන්න ගැනීම, අවියවද ගැනීම, ඒවට පුහුණු කිරීම දීර්ඝ කාලයක් වැය වෙන කටයුතු නිසා. අනෙකුත් හමුදාවල තත්ත්වයක් මෙහෙම තමයි. අපට වාර්තා වෙන විදිහට අපි දන්නවා ගුවන් හමුදාවට තියෙන්නේ එක ප්‍රහාරක ජෙට් යානයක්. තිබුණා යුද්ධය කාලේ තිබුණා 12ක්ද 15ක්ද දැන් එකයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒවා නැවත අලුත් වැඩියා කරගන්නත් බැරි තත්ත්වයට කඩන් වැටලා. බුද්ධ්‍යාංශය ගැන හුඟක් අය කතා කරා. පහුගිය ජනාධිපති රටට පෙන්වුවේ නිකන් බුද්ධ්‍යාංශය දැන් මෙහෙ දිලිසි දිලිසි දිනනවා කියලා. නමුත් බුද්ධ්‍යාංශයේ කිසිම සංවර්ධනයක් වෙලා නැහැ යුද්ධය ඉවරනාට පස්සේ. එකම දේ වෙලා තියෙන්නේ සැලේ කියලා පුද්ගලයේ බුද්ධ්‍යාංශය බාර අරන් තියෙනවා. ඒතකොට සැලේ කියන්නේ මම යුද්ධ කරන කාලේ බුද්ධ්‍යාංශයෙන් මම පැත්තක තියලා තිබුණ පුද්ගලයෙක්. ඊට කාරණා අනුව ආරක්ෂකංශයේ කිසිම දියුණුවක් වෙලා නැති බව සමස්තයක් හැටියට ගත්තම පේනවා. අපි හිටු තැනින් පොඩ්ඩක් හරි පල්ලෙහැට තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒ ආකල්ප නිසාම තමයි මේ පහුගිය යුද්ධයත් අවුරුදු 32ක්ම ඇදුනේ. යම් යම් මාස්තාවල පාලකයන් ඒ හමුදා ශක්තිමත් කිරීමට ගත යුතු උනන්දුව ඒ පියවරල් ගත්තේ නැති හින්දා තමයි ත්‍රස්තවාදීන් අපරාධ වේගයෙන් වර්ධනය වුණේ. දැනුත් මේවා අතහැරලා අමතක කළා, මේවා නිග්ලෙක්ට් කළා හිටියොත් කවදා හරි නැවතත් මේවා ගැන අපට පසුතැවෙන්න සිද්ධ වෙනවා. මේ දිනවල යුද හමුදාව 100,000කට අඩු කිරීම ගැන කතා කරනවා. මේකට කියන්නේ සාමාන්‍යයෙන් අපි අඩු කරනවා නෙමෙයි, ඩවුන් සයිස් කරනවා නෙමෙයි, හරි ප්‍රමාණයට හදනවා කියලා තමයි රජය කියන්නේ.
තමුන්නාසලා දන්නවා ගෙදරක ආර්ථිකය වැටුණා කියලා. දොරක් ගැලවුණොත් දොරයි කරන්නේ නැතුව ඉන්නේ නැහැ. දොර ජනෙල් වහල ඒවා කඩන් වැටෙනකොට අහක බලාගෙන ඉන්නේ නැහැ. ඒ වුණා සොර සතුරන්ගෙන් උපද්‍රව ආබාධ නියසේ ඉන්න ඇර ජීවත් වෙන්න බැරි වාතාවරණයක් ගොඩනගෙන. ඒකන්ද මේ තියෙන අඩුපාඩු ආර්ථිකයේ ආරක්ෂාවේ අන්තිමට ශක්තිමත් කළ යුතුමයි. ලෝකයේ සංඛ්‍යාවෙන් අඩු හමුදා තියෙනවා. උදාහරණයක් ඇඩියට එංගලන්තයේ යුද හමුදාවේ ඉන සංඛ්‍යාව 80,000යි. නමුත් ඒකේ තියෙන අවියාවුදවල බලය, ඒවා තනින් තනකට ගෙන යාමට තියෙන ශක්තිය, හෙලිකොප්ටර්වල තියෙන ශක්තිය, සන්නාසනද්ද රථවල තියෙන ශක්තිය, මේවා ඇණුව අපේ රටේ තියෙන ලක්ෂකාවරි හමුදාවට වඩා විශාල වැඩ ප්‍රමාණයක් කිරීමේ ශක්තියක් ඒගොල්ලන්ට තියෙනවා. අපි දකිනවා ඊස්ට්‍රායල, සිංගප්පූරු වගේ හමුදාවල ස්ථිර හමුදාව ඉතා කුඩායි. නමුත් ඒ රටවල මිලියන 2-3 ස්වේච්ඡා හමුදාවක් හැටියට පුහුණු කරලා සූදානමින් ඉන්න අවශ්‍ය උපකරණ අවි ආයුධ සියල්ලමත් එක්ක දින 4-5ක් ඇතුළත යුද්ධයකට අරින්න පුළුවන් තත්ත්වයට සූදානමක් තියෙනවා. ඒකන්ද අපට ස්ථිර හමුදාවේ සංඛ්‍යාව නඩත්තු කරන්න බැරි නම් ඉතා ශක්තිමත් 100%ක් පුහුණු ලැබූ ස්වේච්ඡා හමුදාවක් පවත්වා ගැනීම මේ රටට අත්‍යවශ්‍යයි. මේ කරුණුවලට අමතරව වර්තමානයේ විශ්‍රාමික සෙබළුන් ඒ වැටුප පිෂ්ණතා ගැන කතා කරනවා. ඒ විශ්‍රාමික වර්ෂයන් අනුව ජීවත් වීමට බැරි තත්ත්ව සමහරුන්ට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ආබාධිත සෙබළුන්ගේ දීමනාවල විෂමතාවයන් ගැන ඔවුන් නිතර මැසිවිල්නගෙන මම හිතනවා ගරු ජනාධිපතිතුමා, ආරක්ෂක කටයුතු භාර අමාත්‍යවරු, අපේ නියෝජ්‍ය අමාත්‍යතුමා මේ ගැන ගැඹුරින් අධ්‍යයනය කරලා එක වරකින් මේ ප්‍රශ්නය නැවතත් මැසිල්න ගන්න බැරි විදියට විසඳිය යුතු ප්‍රශ්නයක්. පෞද්ගලික කාලෙත් අපි දැක්කා මේ ආබාධිත රණවිරුව පාරවල්වල අතන මෙතන ඇවතන උද්ඝෝෂණ කර කර ඔවුන්ගේ පවුල් පවා ඇවිල්ලා පාරවල්වල වේලි වේලි වැස්සේ තෙමි තෙමි මේවා ගැන මැසිල්න ගන්න හැටි මේක ඉතා රටට අපේ කීර්තියටත් අහිතකර ක්‍රියාවක් හැටියටයි මම දකින්නේ. හමුදාවල ප්‍රමිතිය පවත්වාගෙන යාම ඉතා අවශ්‍යයි. මම හමුදාපති කාලේ අවුරුදු 60ක් තිස්සේ හමුදාවේ කරලා නොතිබිච්ච යම්කිසි දෙයකට මං අත ගැහුවා. හමුදාවේ වෘත්තීය හමුදාවල තියෙනවා සිලෙක්ටඩ් ලිස්ට් කියලා එකක්. ඒකට ජෙනරල් ලිස්ට් කියනවා සමහර හමුදාවල, සමහර හමුදාවල කමාන්ඩ් ලිස්ට් කියනවා. මේ ලිස්ට් එකට මේජර් රිලේන් උඩ නිලධාරීන්, මේජර් රිලේන් ඉහළට යනකොට ඒගොල්ලොන්ගේ කාර්යක්ෂම භාවය, හැකියාව, ඒ සියල්ල අධ්‍යයනය කරලා ඉදිරියට ගමන් කර යුතුයි, ඉදිරියට උසසීන් ලැබිය යුතුයි කියලා හිතන විශේෂයෙන්ම මෙහෙයුම් වලදී ක්ෂේත්‍රයේ රාජකාරී හොඳට කරන්න පුළුවන් කියලා ඒ අදාළ නිලධාරීන් නඳුන ගන්න. මම මේ ලයිස්තුව හදනකොට මම රෙජිමේන්තු තියෙන හමුදාවේ එක එක රෙජිමේන්තු පාබල සිංහ රෙජිමේන්තුව, සන්නාසනද්ද ඔය වගේ ඒ රෙජිමේන්තු වල අධිපතින්ට කියලා විශාල අධ්‍යයනයක් කරලා සෑම නිලධාරියෙක්ගේම අතීතයේ ඒගොල්ලොන්ගේ තිබුණ කැපවීම ගැන අවුරුදු 5ක් පිටිපස්සට ඒවා අධ්‍යයනය කරා. ඒ හිටපු රෙජිමේන්තු අධිපතිවරුන්ට කලින් හිටපු රෙජිමේන්තු අධිපතිවරු ලියපු වාර්තා පවා අරගෙන තමයි ඒ ලයිස්තුවට අපි නිලධාරීන් නතුරු කරේ. ඒ වගේ ප්‍රතිඵලයක් හැටියට තමයි දැන් මෙතන වාඩි වෙලා ඇති ජෙනරල් ශෛන්ද්‍ර සිල්ලලා, ජෙනරල් කමල් ගුණරත්නලා මම මේ ලයිස්තුවට ඇතුළත් කරා. ඒක හින්දා තමයි ජ්‍යෙෂ්ඨත්වයට බැහැරව ගිහිල්ලා ඒගොල්ලන්ට ඒ අවස්ථාවේදී සේනාංක පවා අනදීමට හැකි වුණේ. එතකොට මේ ලයිස්තුව ගොඩනැගීම අපි යුද්ධය ජයග්‍රහණය කිරීමට එක හේතුවක් වුණා. හැකියාව තියෙන දක්ෂ පළපුරුද්ද තියෙන නිලධාරීන් අඳුනගෙන ඒගොල්ලන්ට ඒ තනතුරු වාකීම් බාර දෙනකොට සමත්යක් ඇඩියට හමුදාවේ අනිත් කට්ටියගේ මානසිකත්වය වර්ධනය වෙන්න පටන් ගත්තා. නමුත් යුද්ධය අවසන් වුණාන් පස්සේ හිටපු ආරක්ෂක ලේකම් මේ වෙලාවේ මීට කලින් හිටපු ජනාධිපති එතුමා හිතුවේ මම මේ ලයිස්තුවට දැම්මේ මගේ පන්දම්කාරයෝ කියලා. ඒ ලයිස්තුවල හිටපු ශෛලද සිල්ලලා, කමල් ගුණරත්නලා එක්ක මං කවදාවත් ඒ වතුර උගුරක්වත් බීලා තිබ්බේ නැහැ. අරක්කු විදුරක්වත් බීලා තිබ්බේ නැහැ. එහෙම හිටලා ඒ ලයිස්තුව සම්පූර්ණයෙන් අවලංගු කරා. අවලංගු කරලා ඒ යුද පිටියේ හිටපු ජෙනරල්ලා සතුටු කරන්න ඒගොල්ලන්ට කැරට් පෙන්නුවා. කැරට් පෙන්නුවේ විදේශ තානාපති කාර්යාලවල පත්වීම් දෙන්න පටන් ගත්තා. එතකොට ජෙනරල් කෙනෙකුට අවුරුද්දක ඩොලර් 20,000 30,000 ඉතුරු කර ගන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම හොරෙක් කියලා හිටියේ නැත්නම් හමුදාවේ ඒගොල්ලෝ ඒ වෙලාවට ඒක පිළිගන්න. මේ අනුවට මේ ලේකණේ අවලංගු කරා ඒ ජෙනරල්ලාගේ කටවල් ඇහුවා.
ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඒ සේනාංකාධිපති වෙලා හිටපු හුඟක් අයට හමුදාවටවත් අණ දෙන්න බැරි වුණේ. නැත්තම් කමල් ගුණරත්න ජගත් ඩයස්ලා වගේ හැටත් හමුදාවට අණ දීමේ හැකියාවක් තිබ්බා. ඒකන්දම අහිතන දැන් වුණත් නැවතත් ගරු ඇමතුමා මේ සිලෙක්ටඩ් ලිස්ට් කියන එක අනිවාර්යයෙන්ම රටක හමුදාව කෘත්‍රිමේ වශයෙන් ඉදිරියට යන්න නම් මේවා හැදෙන්න ඕනේ. ඒකන්ද හැබැයි ඒව හදනකොට හෙන්චයියෝ දාලා රේම්මෙන් ඇමතුමාගේ ලියුමක් ගෙනාවට එව නැත්නම් ආරක්ෂලේකම දුර්ණකමට මිනිස්සු දැම්මොත් නැවතත් තිබුණටත් වඩා මේ කඩන් වැටෙනවා. ඒකන්ද මේවා ගැන ඔබතුමන්ලාගේ අවධානය අනිවාර්යයෙන්ම යොමු කරන්න. ඊළඟට මම යෝජනා කරා මගේ ගිය වර අයවැය කතාවෙත් ඊට කලින් වර අයවැය කතාවෙත් මේ හමුදාපතිවරුන්ට 150,000 160,000 උදහමුදාවක් අනිත් හමුදාවල සංඛ්‍යාව අඩුයි තමයි ටිකක්. නමුත් ඒගොල්ලොන්ගේ තියෙන උපකරණ වටිනාකම් ආදී ඉතා විශාලයි. ඒකන්ද අපේ හමුදාවට හැකියාවක් තියෙන තරු හතරේ ජෙනරල් කෙනෙකුට අඳ දෙන්න. සාමාන්‍යයෙන් තරු තුනක ජෙනරල් කෙනෙකුට අඳ දෙන්නේ 25,000 30,000 කෝ එකක් කියලා කියනවා. අපේ තියෙන ආරක්ෂක සේනාව මූලස්ථාන. ඒ වගේම අඳ දෙන්න පුළුවන් තරු තුනේ ජෙනරල් කෙනෙකුට. අපේ හමුදාවලට තරු හතරේ ජෙනරල්ලා පත් කරන්න පුළුවන්. පොඩි වියදමක් වැඩියෙන් යන්නේ. මේ රටේ සල්ලි අවභාවිතාව වෙන විදිහට වර්ෂයකට ලක්ෂ 5ක් 10ක් ගියත් ඒ පත්වීම් දෙන එක සාධාරණයි. ඒකන්ද ඒක කළ යුතුයි. ඊට පස්සේ උදහාමුදාවේ දෙවෙනියා තුන්වෙනියා වගේ අය ඊට පස්සේ ආරක්ෂක සේනාව මූලස්ථානවල ඉන්න 25,000 30,000 අණ දෙන ඒගොල්ලෝ තරු තුනේ ජෙනරල් තත්ත්වයට ගේන්න ඕනේ. ඒ ආකාරයටම යම්කිසි ක්‍රමයක් සොයන්න වෙනවා ගුවන් හමුදාවට නාවික හමුදාවට. ඒ වගේම ඒවට සමාන්තරව පොලිසියේ ඉන්න නියෝජ්‍ය පොලිස්පතිවරු පත් කිරීම ආදියත් කරන්න පුළුවන්. එතකොට මම හිතන්නේ ඔය දැනුත් තියෙන පොලිසිය අපි හගෙන ප්‍රශ්න ඔය ප්‍රශ්න වලට පිළිතුරු වෙනවා. ඒව හරියට කරා නම් කල්බේරා ඇතුව දක්ෂය තෝරගෙන උටාගත්තම අන්තිම මොහොත ඇවිල්ලා එක එක්කෙනාට කොටා ගන්න පටන් ගන්නෙත් නැහැ. ඒකන්ද මේ ක්‍රමවේද තමයි වෘත්තීය වශයෙන් මේ ආයතන ගෙනියන රටවල් වල පිළි අරගෙන තියෙන ක්‍රමවේද. ලංකාවේ මේවා කරන්න බැරි ඇයි කියලා මම දන්නේ නැහැ. මේවා කරපු හින්දා තමයි යුද්ධේ කාලේ අපි ජයග්‍රහණය කරේ. යුද්ධේ කාලේ අපි මේවා කරා. ඒ වනිසා ජයග්‍රහණය කරා. යුද්ධේ කාලේ මම අපේ කණ්ඩබාර නිලධාරීන් ඒ කියන්නේ 25,000 රණදේ නිලධාරීන් 2000කගේ පාඩුවක් තිබුණා. 5000ක් පමණ ඉන්නවා. ඒ වෙනුවට මම ඒ කණ්ඩවල වැඩ බලපු සාජන් ලකෝප්පල 2000ක් මං උසස් කරා අධිකාරියලා නිලධාරීන් හැටියට. ඒගොල්ල තමයි මේ යුද්ධේ පෙරගමන් කරුවෝ හැටියට ඉඳගෙන විශාල කැපවීමෙන් ඒ සටන කරේ. සමහර අය ඒ පළවෙනි තරුව අඳින්නත් ඉස්සෙල්ලම ලේඛනයේ අනුමත වෙලා සුදු පටියක් ඇඳන් ඉන්න කාලෙම මියයන් පවා ජීවිත පවා පූජා කරා. එතකොට මේ වගේ දේවල් හමුදාවල සිද්ධ වෙන්න ඕනේ. ඒව නොවි අලස විදියට නිකන් හමුදාව තියෙනවා. හමුදාව යනාගත්තේ අපි සැලේට බාර දෙනවා. එහෙම නැත්නම් තව කවුරු හරි ඇවිල්ලා දේශපාලන පන්දමේ කියලා ආරක්ෂක ලේකම් වෙලා හරි එහෙම කරන්න ගියොත් මේ හමුදාව රටේ ආරක්ෂාව කියන ගිතා වැදගත් දෙයක් මේක අනිවාර්යෙන් ප්‍රමුඛත්වය දීලා ඒ මානසිකත්වයේ මේ ගැටලුව බලන්න ඕනේ. ඊළඟට මම මීට කලින් වතාවෙත් කතා කරා ගරු සියමලා පිටිය ඇමතුවා ඉන්නත් දන්නේ මේක හැමදාම ඉල්ල ඉල්ල මට කෝල් දෙනවා. මේ මහාවංශයේ වෙළු මහය මේක ගැන මම කතා කරා. මේකේ තියෙනවා පිටු 339 ඉඳලා 411 වෙනකන් තියෙනවා පහුගිය ඊළාම් 4 ඊළාම් යුද්ධය ගැන. මේක ලියලා තියෙන්නේ මහාචාර්යවරු කියලා තමයි කියන්නේ. හැබැයි හමුදාවේ ඉඳලා විශ්‍රාම ගියපු ජෙනරල්ලා දෙන්නෙක්ගෙන් උපදෙස් අරන් තියෙනවා. ඒ 4 ඊළාම් යුද්ධ වෙනකොට හමුදාවේවත් නොහිටපු ජෙනරල්ලා දෙන්නෙක්ගෙන් මේක කියෙව්වම ගරු ඇමතුමා තනි කරම අර ඉස්රාපේලි වාඩිලා හිටපු පාසල් ළමුන් හිටියේ ඉස්සෙල්ලා ඒගොල්ලෝ ලිව්වා වගේ තමයි මේක ලියලා තියෙන්නේ. දැන් උදාහරණ එකක් විතර මම මතක් කරන්නම්. පී ටොම්ස් කියලා එකක් තුන තමුන්නාසලා දන්නවනේ. පෝස්ට් සුනාමි ඔපරේෂන් මැනේජ්මන්ට් සෙක්‍රටේරිය. දැන් ඒක ගැන මේක ලියලා තියෙනවා. මේක කියලා තියෙන්නේ පී ටොම්ස් නම් ආයතනයක් තිබුණා. එක්ක මේක සිංහලෙන් ලියන්න ඕනේ. සුනාමි වලින් පස්සේ ආපු මේ මොකක් හරි කියන එක සිංහලෙන් ලියන්න ඕනේ. පී ටොම්ස් නම් ආයතනයක් තිබුණා කියලා තමයි මේක ලියලා තියෙන්නේ. ඉතින් මේවා කොහොමද අනාගතයේදී අපේ අනාගත පරම්පරාව කියලා යමක් ඉගෙන ගන්න තියෙන ලේකනනේ. මේවා කියෙව්වම හිතනවා පිටරට විනය කියෙව්වොත් මේ රටේ ඉන්න තනිකර අබ්බගොබ්බයෝ කියලා. නැත්නම් අපේ රටේ අභිමානයේ ලියන පොතේ හරියට යමක් ලිඛිතව ලේඛනගත කරන්න බැරි නම් ඒක විශාල ප්‍රශ්නයක්. අවසාන වශයෙන් මම කතා ඉවර කිරීමට පෙර මතක් කරන්න ඕනේ හැමදාම දැවෙන ප්‍රශ්නයක් මේ රටේ මේ පාස්කු ප්‍රශ්නය. ගරු කතානායකතුමා මේකේට ආරක්ෂාව අදාළ හැමදාම ගැටුම් තියෙනවා. මෙතන වාදී විවාද වෙනවා. එක එක තර්ක විතර්ක ගේනවා. නමුත් අගතිය ප්‍රබත් වෙච්ච කට්ටිය තාම අගතියටපත් වෙලා ඉන්නවා. ඒගොල්ලෝ සාධාරණයක් ඉෂ්ට වෙලා නැහැ. යම්කිසි අවස්ථාවක
මට මේ අවසරය ලැබුණොත් අනිවාර්යයෙන්ම පොරොන්දු වෙනවා මේ රටේ කතෝලික ප්‍රජාවට සහ අනිකුත් සාමයේදී සියලුම ජනතාවට මේ පාස්කු ප්‍රශ්නයට මේකේ වැරදිකරුවෝ මහමලකරුවෝ අපි අල්ලනවා. කවුද කියලා දන්නවා? මේක ඉස්සෙල්ලා මම පාර්ලිමේන්තුවේ කිව්වා. නැවතත් නම් කියන්න ගියොත් මෙතන ඇවිල්ලා ඔබතුමායි කාලය කන්න පටන් ගන්න සමහර මිනිස්සු හෝටල් වල කාබර වලටලා හැංගිලා ඉඳලා ඇදට රින්ගන් හිටව මිනිස්සු ඒක හන්දා. මම මේක අනිවාර්යෙන් නැවත නැවතත් මතක් කරනවා. මේ යුතුකම අපි මේ රටේ ජනතාව වෙනුවෙන් ඉෂ්ට කරන්න ඕන. ජය වේවා.